ඔබතුමිය කිව්වා වගේ මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ හරි පුදුමාකාර එකක්. මේක සංසාරික චක්‍රයක්. මිනිස්සු ඉපදෙනවා, මැරෙනවා, මැරෙනවා, ඉපදෙනවා. ඉතින් මොකද්ද මේ මැරෙන ආකාර ගත්තොත් එහෙම ධම්මික ගුරුතුමියනේ අපිට මේ මරණය කියන එක අපි මේ ජීවිතයේ අවසාන කාලේ අවසානයට ගිහිල්ලා මේක අවසන් වෙනවාම නෙමෙයි. විවිධ අවස්ථාවලදී අපේ මේ ජීවිත අහිමි වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මේ එච්.එම්. ගුරුලම කවියා ඒක අපිට මෙන්න මේ කවියෙන් පැහැදිලි කරලා පෙන්නනවා. මී අඹ කිරල මාදම් ගෙඩි ලදරුවේ එකෙහි හෙලා හඬවයි සැඩ සුළඟ රැයි. සුලිමෙද කැරකෙ මින් නිඳුනිල් ගැඹුරුදී සමහර තැනක ලස්සන මල් කැකුළුතියේ. මොකද්ද මේ කවියෙන් කවිය අපිට කියන්නේ? රාත්‍රිය හමාගෙන එන්නා වූ මේ සැඩ සුළඟකට හසු වෙලා නොමේරු ලදරු ගෙඩි කියලා කියන්නේ ඒකයි. නොමේරු, මීඹ, කිරල, මාදම් ගෙඩි මෙන්න මේවා මේ ගංගාව නැමැති කාන්තාවගේ ඔඩොක්කුවට වැටිලා මේ ගලා යන ජලධාරාවෙන් එහෙම නැත්තම් මේ ගංගාව නැමැති කාන්තාව මේ දරුවෝ නලවනවා. ඒ නලවෙන අතරේ සුලිවලටත් අසු වෙන අවස්ථා එමටයි. ඒක සුලිවලට අසු වෙලා ගිහිල්ලා ගැඹුරු දිහේ සැඟවෙනවා. සමහර තැනක මේවා බේරිලා ගිහිල්ලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ ගංගාවේ සමහර තැන්වල ලස්සන මල් කැකුළුත් පිපිලා තියෙන අවස්ථාවල් කවිය අපිට පෙන්නනවා. මොකද්ද මේකෙන් අපිට දෙන ජීවන දෘෂ්ටිය? අපේ ජීවන ගමනේදී අපේ දරු මේ විවිධ අවස්ථාවලදී අපිට මේ මී අඹ, කිරල, මාදම් ගෙඩි කියන ඒවා හොඳ සංකේත. මේවෙන් අපිට ප්‍රකාශ වෙනවා මී අඹ වලට වඩා ටිකක් කුඩයි කිරල ගෙඩිය, ඊටත් වඩා කුඩයි දම් ගෙඩිය, මාදම් ගෙඩිය. එතකොට මේ ජීවිතේ මේවා හැම මේ ගෙඩි වර්ග හැම එකක්ම නොමේරු අවස්ථාවේ ගඟට මේ ගඟනමැති කාන්තාවගේ ඔඩෙක්කුවට වැටෙනවා. මොකටද? සැඩ සුළඟ මගේ. එක් රාත්‍රියකදී මේ ගස්වල තියෙන මේ ගෙඩි අද තිබුණා, අද රාත්‍රිය යමන සැඩ සුළඟින් හෙට ගසාගෙන වැටෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිත. අපේ ජීවිත මේ වගේ විවිධ අවස්ථාවලදී අපිට ජීවිතයෙන් සමුගන්නට සිදු වෙනවා. ඒක තමයි කවි අපිට මේ පද්‍යයෙන් අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ ජීවිතය කියන එක මේක දැන් කියනවා සුලිමෙද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරු දී. අපිට ජීවත් වෙනකොට අපි මේ ජීවන ගමනේදී විවිධ වූ සුලිවලට අපිට හසුවන්නට සිදු වෙනවා. විශේෂයෙන්ම අපේ තරුණ ළමා දරුවෝ මේ සුලිවලට මේ අසුවනට තියෙන ඉඩකඩ ඉතාම වැඩි. ඉතින් මේ සුලිවලින් බේරිලා ගියොත් අපිට මේ හොඳ අර ලස්සන මල් කැකුළු සමහර තැනක තියෙනා වගේ අපේ මේ සුලිවලින් බේරුණු දරුවෝ ලස්සන ලස්සන ජීවිත ගත කරනවා අපිට දකින්නට ලැබෙනවා. අපේ මේ සමාජයේ තියෙන සුලි විවිධ අපයෝජන තියෙනවා, සමාජ විරෝධී ක්‍රියා තියෙනවා, ඔය මත්ද්‍රව්‍ය වගේ සුලි තියෙනවා. මේවට අහුුණ දරුවෝ තමයි අර ගැඹුරු දියේ සැඟවෙන්නා වගේ සැඟවිලා යන්නේ ජීවිතයෙන්. සමහර අවස්ථාවලදී ඒවට වන්දි ගෙවන්නත් සිදු වෙනවා. මේවෙන් බේරිලා ඉතාම හොඳ සැපවත් ජීවිත ගත කරන දරුවොත් ඉන්නවා. ඒක තමයි කවිය අපිට පවසන්නේ. ලස්සන තැනක සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. ඒ වගේම තමයි අපි බලමු ඊළඟ කවියත් මොකද්ද අපිට කවියා ගෙන හැරපාන ජීවන දෘෂ්ටිය කියලා. ඒකේ තියෙන මිනිසුන් ගිහින් මිනිසුන් නිවුරු වල යන එන අඩිසද්දෙන් ලය යට සසල බවමින් මතු නොනැගෙද්දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන්. මොකද්ද දරුවනේ මේකෙන් කියන්නේ? මේ ගංගාව කියන්නේ සංගීතයක්. මේක සංගීතවත් වේවි තමයි ඉදිරියට ගලාගෙන යන්නේ. සිහින් ස්වරයක් සමගම තාලයට යන මේ ගඟේ මේ තාලය තවත් වැඩි කරනවා ඉවුරු මත ඇවිදෙන අඩි ශබ්ද වලින්. ඒ ශබ්ද වලින් තාලය නැගෙන්නා වගේම මේ ගංගාව නැමැති කාන්තාව බියටපත් වෙනවා. ඇගේ ලය සසල වෙනවා. මේ ලය නිසල වෙන්නේ ඇගේ, කවියා පවසනවා මේ ගංගාව නැමැති කාන්තාව ගිහිල්ලා තමන්ගේ ස්වාමියා මහමුහුද මුණ ගැසුණ අවස්ථාවේ ඇයට මේ බිය සැක සංකා සියල්ල නැති වෙලා යනවා. ඒ වෙලාවට තමයි ලය යට සසල බව මින්මතු නොනැගෙද්දි, මින්මත්තට නැගෙන්නේ නැහැ මහමුහුද නැමැති ස්වාමියායට හමු වෙලා. ඒ නිසා ඇය බියටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ඇගේ මේ සතුට ඇය උදාන ගීතයක් ගායන ආකාරයට තුන්වන හතරවන පද්‍ය පාද වලින් අපිට පේනවා. ගන්ධිය මත පිපි නලියන නටන වැනෙන මේ කෙකටිය ඕලු කියන්නේ ජීවනයේ අපේ ජීවන ගමනේ තියෙන ආශ්වාදේ සෞන්දර්ය. මේක තමයි සංකේතවත් කරන්නේ මේ පද්‍ය පාද දෙකේ. ඒ අතර ඉඳ හිට කඩා වැටෙන ජීවන කම්කටොළු අපිට පීඩා උවදුරු මේ මල්පෙති පනරලාපත් වලින් එහෙම නැත්නම් වියලි කොළ තුලින් අපිට නිරූපණය කරනවා. මේවා එන අතකට එබ්බෙන් අපේ ජීවිතවලට නොයෙක් උපද්‍රව මේ කම්කටොළු දුක් දොම්නස් එන්න පුළුවන්. මේවා එන අතකට එබ්බෙන් අපි මොකද කරන්න ඕනේ? අපේ ජීවිතය නොනවත්වාම බිය සැක නැති අර කාන්තාව ගංගාව නැමැති කාන්තාව තමන්ගේ බිය සැකය දුරු කරගත්තා වගේ මහමුහුද නැමැති ස්වාමියා හිමි වෙලා අපිත් අපේ ජීවිතය ජීවිත ගමන නොකඩවාම ගිහිල්ලා අපේ බිය සැක නැතුව අපි ඉදිරියට යන්නට ඕන. දරුවනේ අපේ පස්වෙනි කවිය මම 6 වෙනි කවියටයි ගියේ. 5 වෙනි කවිය අපි බලමු මොකද්ද අපිට ප්‍රකාශ කරන්න කියලා. මේකේ කියවෙනවා බොහොම අපූරු කවියක්. අපි කියවලා බලමු. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල්පරවලම හැපි හැපි බිහි කරමි මම. සමතැනි තලාවල හමුවේ අලසකම නිරසයි අතර මඟ අවහිර නොදුටු බිම. මේ ජීවන ගමනේ අපි ගමන් කරන අතරේ අපිට හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම මේ ජීවන ගමන ගංගාවකට සමාන කරලා තියෙන්නේ මේ අපි HM කුඩලිගම කවියා. ඒතර මේ ගංගාව ගලාගෙන යන විට නොයේක් බාධක හමු වෙනවා. මේ බාධක ගල්පර වල හැපි හැපි මේ ජලකඳ රිදී පාට ජල ධාරාවක් මේ විවිධ හැඩතල පෙන්නුම් කරමින් අපිට පෙන කැටි විසිරවනවා. කවියා ඒක දකින්නේ මේ කිරි මේ පෙන කැටි මේ ජල ධාරාව භද්‍ර යෞවනයේ නගන සිනහරැලි ලෙසට. දඟකාර හැඩකාර හිරිමල් යෞවනයට මේ ක්‍රියාදාමයේ කවියා සමාන කරලා දක්වනවා. ඒ වගේම තමයි දරුවනේ ගඟ ගලාගෙන යන ගමනිදි ගඟට හමු වෙනවා සමතලා ප්‍රදේශ. උස් බිම් හම්බ වෙනවා, පහත් බිම් හම්බ වෙනවා, ගල්පර වගේ මේ වගේ නොයේකුත් බාධක මුණ ගැසෙනවා. මේ ආදී නොයෙක් බාධක හම්බුණත් මේ ගඟ නම් ආපසු ගලන්නේ නැහැ. මේක තව තවත් සුන්දර වෙනවා මේ බාධකත් සමග ගඟ ඉදිරියට ගලාගෙන යන විට. මේ ගඟට බාධක හම්බුණා කියලා කොතනකදීවත් ගඟ නතර වෙන්නේ නැහැ. ගඟ ගැලීම නතර කරන්නේත් නැහැ. ගඟ තමන්ගේ අවසානය දක්වාම තමන් යන්නේ තමන්ගේ මුහුද නැමැති ස්වාමියා සොයාගෙන මේ යන ගමනත් කිසිම විදිහකට නතර කරන්නේ. ඒ අවසාන ඉලක්කය කරා ගඟ ගමන් කරනවා. එහෙනම් අපේ ජීවන ගමනද මේ ආකාරයෙන්ම බව කවියා අපිට ව්‍යංගයෙන් පවසනවා. අපිට ජීවිතේ නොයෙක් බාධක කම්කටොළු හම්බ වෙනවා. ඒ වුණාට අපේ මිනිස්සු නම් මොකද කරන්නේ පුතේ? සමහර අවස්ථාවලදී මේ බාධක වලට මේ අභියෝග වලට මූණ දෙන්නට බැරි වුණොත් එතනම නතර වෙනවා. තවත් සමහරු හිටිය තත්ත්වෙමුත් පල්ලෙහාට වැටෙනවා. ගඟ හැබැයි එහිම වැටෙන්නේ. අපි මේ ගඟ වගේ අපේ ජීවන ගමන ගමන් කළ යුතුයි. ගඟ මුහුද හමුවන තෙක් ගමන් කළා වගේ මේ ආබාධක අභියෝග මේ හැම එකක්ම ජය අරගෙන අපි අපේ ගමන නොනවත්වාම ඉදිරියට ගමන් කළ යුතුයි. මේ කවියා කියනවා මේ බාධක නොමැතිව ගලන ගඟ කියනවලු නීරසයි කියලා ගඟට මේ ගමන ගංගාවේ ගමනට. ඇත්තටම ගඟ සුන්දර වෙන්නේ නොයෙක් බාධක හමුණාමනේ. දැන් පල්ලමක් අවු වෙනවා කියලා කියන්නේ දිය ඇල්ලක් නිර්මාණය වෙනවා. මේක බලන්න කොයිතරම් මිනිස්සු යනවද? ප්‍රේක්ෂකව ගිහිල්ලා මේක නරඹනවද? මේක ගැන කතා කරනවද? ඒ කියන්නේ මේ බාධාවෙන් ලබන මේ තෘප්තිය ගංගාව. ඒ වගේම වංගු වංගු වගේ හැරි හැරි යනකොට ගඟ හරි ලස්සනයි. ගල්පරවල හැපි හැපි පෙන කැටි මතු කරනකොට ගඟ හරි ලස්සනයි. එහෙනම් අපි මේ ජීවන ගමනේත් අපිට මේ බාධාවන් කියන්නේ අපේ ගමන රසවත් වන සිදුවීම්. දැන් අපිට අපේ ජීවිතේ මේ අපි දැන් ගෙවන ජීවිතේ ගත්තොත් එහෙම ඕගොල්ලන්ට වඩා බාධක ගොඩක් කම්කටොළු විඳ ඉස්සරහට ආව ජීවිත යුද්ධ කටයුතු වලදීද විවිධ භීෂණයන් වලටද විවිධ අවස්ථාවල අපිට විවිධාකාර වූ දුක් කම්කටොළු වලට මුහුණ පාන්නට සිදු වුණා. මේ අවධියත් අපිට බොහොම දුක්ඛිත කාලයක්. ඉතින් මේ වගේ දේවල් අපේ ජීවිතයට අපි රසව සිදුවීම් විදිහට යොදාගෙන යමක් කරනවා නම් අපේ ජීවිතය සාර්ථක වෙනවා. අපි බලමු දරුවනේ අවසාන කවිය. රන්තරු පිරිවරා ගස් සඳ මඩලයට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණි විඩය පිට කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල කොට. ඔන්න අපේ අවසානය. අපි අවසානය අවසන් හුස්ම හෙලන්නේ සිහින් කෙඳිරියකින්. ඒකත් කවිය මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ ගංගාව පටන් ගන්නේ මහා ගිරි කුලකින්. රන්තරු පිරිවරාගත්ත ඒ කියන්නේ චන්ද්‍ර මණ්ඩලයක් යට මහා ඝන වනාන්තර තියෙනවා. නොසෙල්වෙන මහා ගල් පර කඳු තියෙනවා. මේවෙන් ආරම්භ වෙන්නේ මේ ගඟ මේ සුන්දර ස්ථාන පසු කරමින් ඇවිල්ලා මේ නොසෙල්වෙන මේ මහා ගල් පර වගේ මේ මහා වනාන්තර මැදින් මේ එන සුන්දර ගමනේදී සනාතන දහමක පණිවිඩයකුළුවට කොඳුරලා කියනවා ඒ වගේ අමාරු තැන්වලින් ඇවිල්ලා අවසානයේ කෙඳිරියකින් මහා සයුරට, ඒ කියන්නේ ගඟ ආයේ ගඟේ තියෙන මිහිරිභාවය අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ගඟ නඟන මිහිරි හඬ නෙමේ ඊට අපිට පස්සේ ඇහෙන්නේ මුහුදට එක්ුණාම මුහුදේ තියෙන ഘോഷාව. අපි එතෙන් මිහිරි හඬ කියන්නේ ගොඩක් වෙලාවට අපි මුහුදේ ഘോഷාව කියන්නේ. ഘോഷා හඬක් තමයි අපිට ඇහෙන්නේ. ඉතින් මිහිරි හඬ නගන මේ ගංගාව අපිට පණිවිඩයක් ගේනවා. මොකද සනාතන දහම, දහමක පණිවිඩය. ඒ කියන්නේ අපි ඉපදුනා නම් මැරෙනවා. මැරෙන්නේ දුප්පත් පෝසත් ભેදයකින් තොරව. මේ උගතා, මේ නූගතා, මේ දුප්පතා, මේ පෝසතා නැ හැමෝම අවසන් උස්ම හෙලන්නේ එකම විදිහට සිහින් කෙඳිරියකි. ඉතින් ඒක අපේ ජීවිතයේ මේ කවිය සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ අපේ ජීවන ගමනේදී අපි මිනිසුන්ට නොයේක් නොසෙල්වෙන අර මහා ගල්පර වගේ බලවතුන් අපිට හම්බ වෙනවා. ඒ වගේම රන්තරු පිරිවරාගත් බබලන ප්‍රසිද්ධ චරිත අපිත් එක්ක එකතු වෙනවා. සඳමින් දිදුලන චරිත අපිත් එක්ක එකතු වෙනවා. ඒ ඇසුර අපිට ලබන්නට හැකි වෙනවා. සැප සම්පත්, යස ඉසුරු, තාන්න මාන්න, හොඳ නරක මේ ආදී සමාජ සත්තාවයන් අපිට අපි අතර පවතිනවා. මේ සම්පත් කොහොම අපි විඳගෙන ජීවත් වුණත් මරණය නම් හැමෝටම එක ලෙසමයි, එක විදිහටම පොදුයි. සෙහින් කීන්දරියක් සමග මේකය නිසල වෙනවා. මේක තමයි සනාතන දහම. ඉතින් කවියා අපිට මේ ගංගාවේ සංගීත පද්‍ය පද්‍ය තුලින් අපූර්ව ජීවන දෘෂ්ටියක් ගෙනහැරලා පානවා. අපි පරිසරය නරඹන්නේ දම්මි මැඩම් මනස සමගි. කුඩලිගම යන්ද මේ මනසින් දැක්ක මේ සුන්දරත්වය. මේ සුන්දරත්වයට අපේ ගලාගෙන යන මේ ජීවන ගමනත් බොහොම අපූර්වට සුසංයෝජනය කරලා තියෙනවා. මේ පද්‍ය පන්තියේ වඩාත් රසවත් වෙන්නට ඔහු යොදාගත්ත කාව්‍ය උපක්‍රමත් මේකට හේතු වුණා කියලා මට හිතෙනවා. අපි ඒ ගැනත් අපේ දරුවෝ පොඩ්ඩක් දැනුවත් කරමුනේ. ඔව් උදේනි මහත්මිය, අපේ දරුවන්ට නියමිත අපි මේ ගංගාවේ සංගීතයේ පාඩම අවසානයේ ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහට අයිති එක ප්‍රශ්නයක් තියෙනවා. අද්දෙකීම් රසවත් ඉදිරිපත් කිරීමට කවියා භාෂාව යොදාගෙන ඇති ආකාරය සාකච්ඡා කරන්න. තව එකක් තියෙනවා, රස නිෂ්පත්තිය සඳහා කවියා භාවිත කරන විවිධ කාව්‍ය උපක්‍රම විස්තර කරන්න. තවත් එකක් තියෙනවා, කවියා අජීව පරිසරයට සජීවී බවක් ආරෝපණය කරමින් තම පද්‍ය පන්තිය සාර්ථකව ඉදිරිපත් කරන ආකාරය විමසන්න.
එතකොට දැන් අද මේ මොහොතේ මම මේ කතා කරන්න සූදානම් වෙන කාරණාව මේ ප්‍රශ්න තුනක් එක්ක බද්ධ වෙලා තියෙනවා. මේ වෙනතුරු උදේනි මහත්මිය සහ මම ඉදිරිපත් කරපු කරුණු ඊට පෙර පළමු ප්‍රශ්නයත් එක්ක සම්බන්ධයි. මෙම පද්‍ය නිර්මාණයෙන් කවියා ඉදිරිපත් කරන ජීවන දර්ශනය පැහැදිලි කරන්න. අපි කවි අර්ථ නිරූපණය ගැන කතා කරනකොට අපි මේ ප්‍රශ්නෙට උත්තරේ සාකච්ඡා කළා. හරි. එහෙනම් බලමු දරුවනි අපි මේ කාව්‍ය උපක්‍රම ගැන. එතකොට කවියක ඒ ශුද්ධ අත්දැකීම, එහෙමත් නැත්නම් ඉතාම සියුම් අත්දැකීම සහෘදයාට ලබා දෙන්න පාවිච්චි කරන උපකරණය තමයි භාෂාව. චිත්‍ර ශිල්පියෙක් තමන්ගේ වර්ණ රේඛා යොදාගෙන සිතුවම අලංකාර කරනවා වගේ තමයි කවියෙක් භාෂාව යොදාගෙන තමයි කවිය රසවත් කරන්නේ. එතකොට අපේ දරුවෝ මේ වෙනුවට ඉගෙනගෙන තියෙන අනිත් කවි ගුත්තිල කාව්‍ය මේ වෙනුවට ඉගෙනගෙන අවසන් මුනිසිරිපාසින් බිමින්නේ. එතකොට ඒ කවි පන්තිවලදී අපේ දරුවෝ ඉගෙන ගත්තා කාව්‍ය උපක්‍රම කියන්නේ මොනවද කියලා. කාව්‍ය උපක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. නැවත අපි මතක් කරගනිමු. අර්ථාලංකාර සහ ශබ්දාලංකාර. මම මුලින්ම අපේ දරුවන්ට අපේ පද්‍ය පන්තියේ ශබ්දාලංකාර පිළිබඳ අවධානය යොමු කරන්නම්. විරිත, අනුප්‍රාසය, එලිසමේ තමයි අපි ශබ්ද රසය ලබා දීම සඳහා යොදා ගන්නා කාව්‍ය උපක්‍රම කියලා සලකන්නේ. අපි මේ කවි පන්තිය විරිත අපි දිහාට හැරුණොත් සමුද්‍රඝෝෂ විරිතෙන් තමයි රචනා වෙලා තියෙන්නේ. අපි දරු මේ වචනේ අහලත් තියෙනවා, සමුද්‍රඝෝෂ විරිත දන්නවා. ඉතාම ජනප්‍රියම විරිත තමයි, වැඩිම නිර්මාණකරුවන් සංඛ්‍යාවක් තමන්ගේ කාව්‍ය පන්ති රචනා කරලා තියෙනවා කියලා හෙළි වෙලා තියෙන්නේ සමුද්‍රඝෝෂ විරිතෙන්. එතකොට මේ පද්‍ය පන්ති එලිසමේ සහිත පද්‍ය පන්තියක්. ඒ එලිසමේ වගේම කවි අවසානයේ තියෙනවා, ඒ එලි සමයට අදාළව කවි අවසානයේ පමණක් තියෙනවා. එලි වැට කියලත් කියනවා අපිට, එලි සමය කියලත් කියනවා. ඇත්තම් කවියක නම් අපිට මතකයි ගුත්තිල කාව්‍යයේ තිබුණා මුල මැද අග තුනේම එලි සමය තියෙන අවස්ථා. දිය දිය ගොස පල කරමින් සපමිනි, ගිය ගිය තැන ඉස්වාරන් මුතුමිනි වගේ කවියක මුල මැද අග තුනේම තිබුණා. හැබැයි අපිට අපේ පද්‍ය පන්තියේ මුණ ගැහෙන්නේ නැහැ මුල මැද අග තුනම යෙදෙන අවස්ථා. අපට එලි සමය හමු වෙන්නේ කවි පන්තිය අවසානයේ පමණයි. බලමු අපි. පඳුරු තල, ඉවත නොල, පුලින තල, ඉදිරියට ගලා. පළවෙනි කවිය ලා කියන අක්ෂරය යොදාගෙන රසවත් කිරීම අපේ කවිය සමත් වෙලා තියෙන රසවත් කිරීම සඳහා. හරි. දැන් මම මීළඟට අවධානය යොමු කරන්නම් අපේ දරුවන්ට අර්ථාලංකාර කාව්‍යෝක්තියක් විදිහට යොදාගත් අර්ථාලංකාර කුමන ආකාරයෙන් මේක යොදාගෙන තියෙනවද කියලා. ඊගෙන කතා කරනකොට අපි දරුවන්ගේ අවධානයට මම හසු කරන්නම්. මේ පද්‍ය පන්තිය ගංගම කතා කරන එකත් උපක්‍රමයක් තමයි. ගංගම ඉදිරිපත් වෙලා මම මුලින් කිව්වා වගේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් අපිව අමතනවා. හැබැයි ඇමතීමට අපින් පිළිතුරු නැහැ. එහෙනම් මේක එක්තරා ආකාරයක ඒක පාර්ශ්වික සංවාදයක්. ගංගා පිට එක කතා කරනවා, අපි පිළිතුරු දෙන්නේ නැහැ.
ඔව්, ඔබතුමීට මම චුටි බාධා කිරීමක් කරන්නම්. අපි දරුවන්ට ඒක හොඳට අවබෝධ කරගන්නට පුළුවන්. මේ දෙවෙනි කවිය ගත්තොත්, සැඟවෙමි, එබෙමි, නිසසල වෙමි, සසල වෙමි, ඇඹරිමි, ඒත් පසු නොබෙසිමි, නොනැවතිමි. මේ ආඛ්‍යාත ටික ගත්තොත් අපිට මේ පුරුෂය, එහෙම නැත්නම් මේ පද්‍ය පන්ති රචනා කරලා තියෙන දෘෂ්ටි කෝණය ඔබට හොඳට හඳුනගන්නට පුළුවන්. මොකද මේ මම කියන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය මේ උක්තේ සඳහා යෙදුන ආඛ්‍යාතයක් තමයි මේ මියන්නේ අවසන් වෙන්නේ. ඒ නිසා ඔබට මේ පද්‍ය පන්ති රචනා කරලා තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කියන එක මනාව අවබෝධ කරගන්න පුළුවන් මේ දෙවනි කවිය අධ්‍යයනය කිරීමේ.
ඔව්, ඒ නිසාම අපිට පේනවා මේ ගඟ කියන අචේතනික වස්තුවට සචේතනිකත්වයක් ලබා දීලා තියෙනවා අපේ කවිය. එතකොට ගඟ කියන අචේතනික වස්තුවට, ඒතර අචේතනික වස්තුව කියලා අදහස් කරේ මෙතන මේ පණ නැති වස්තුවක්, අජීවී වස්තුවක්. අජීවී වස්තුවකට තමයි මේ පස්වෙනි කවි මේ ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අජීවී වස්තුවක් ගඟ, ඒකට සජීවී බවක් ආරෝපණය කරලා තියෙනවා. නැත්තම් ගඟට කතා කරන්න බැහැනේ. මේක ඇතුලේ ඒ සඳහා යෙදෙන අවස්ථා කීපයක් තියෙනවා. දැන් පළවෙනි අවස්ථාව බලමු අපි. අර අපේ උදේනි මහත්මිය කිව්වා වගේ සැඟවීම, ඉබීම කියලා මමම කියන අවස්ථාවක් තියෙනවා. ඊළඟට කියනවා තවත් තැනකදී මී යඹ කිරල මාදංගිනි ලදරුවි. දැන් අපි ලදරුවියක් ගැන කතා කරන්නේ දරුවනේ මිනිසුන් ගැන කතා කරනකොට, සමහර වෙලාවට තිරිසන් සත්තු පැටව ගැන කතා කරනකොට අපි ලදරුවියක් ගැන කතා කරනවා. දැන් මේ ඔහු කියන්නේ ගංගී ලදරුවියක් ගැන. එතකොට එතනත් තියෙන්නේ අර අජීවි ගඟට සජීවි බවක් ලබා දීම. ගඟට නෙමෙයි සමාවෙන්නේ ලදරුවියේ ගෙඩි. මීයඹ කිරල මාදම් වගේ ලදරුවියේ ගෙඩි කියන්නේ නොමේරු ගෙඩි. එතකොට එතනක් තියෙන්නේ අර සජීවි බවක් ආරෝපණය කිරීම. ඊළඟට ඇකෙයි හෙළාණ්ඩවයි. ගඟට කොහින්ද ඇකයක්? උකුලක් තියෙන්නේ අම්ම කෙනෙකුට. එතකොට ගඟට ඇකයක් තියෙනවා කියලා කීමෙන්ම ගඟට ස්ත්‍රීත්වයක් ආරෝපණය කරලා තියෙනවා, මාතෘත්වයක් ආරෝපණය කරලා තියෙනවා. එතනක් තියෙන්නේ අර අජීවි වස්තුවකට සජීවි බවක් ආරෝපණය කිරීමක්. ඊළඟට සුලිමැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරුවේදී සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. දැන් මේ ලස්සන මල් කැකුළු කියලා කියන්නේ පණ දීලා තියෙනවා තාරුණ්‍යයකට ගඟේ එක්තරා අවස්ථාවක්. ඊළඟට ගඟ හිනා වෙනවා කියනවා. හිරිමල් සිනා රැලි පෙන්න පිඬු මිහිරිතම. එතකොට හිරිමල් සිනා එන්නේ මිනිසුන්ට. අපේ කවියා ගඟේ හිරිමල් කියලා මේ කියන්නේ මොකද්ද? පෙන පිඬු නංවන අවස්ථාව. ඊළඟට ගඟට බය හිතෙනවලු. මිනිසුන් නිවුරු වල යන එන අඩිසද්දින් ලයට සසල බව. ගංගාවට කොයින්ද බයක් මේ අජීවි වස්තුවට? එහෙනම් එතන කරලා තියෙන්නේ අජීවි ගඟට සජීවි බවක් ආරෝපණය කිරීමක්. ඊළඟට කියනවා කවිය අවසන් කරන්නේ කොඳුරමි කිඳිරියක් මුළුලොව නිසල කොට. ගඟ කොඳුරන්නේ නැහැ, ගඟේ හඬ ඇහෙන්නේ. අපේ කවියා එතෙන්දි කරලා තියෙන්නේ තර අජීවි ගඟට සජීවි බවක් ආරෝපණය කිරීමක්. ඊළඟට දැන් මේ ගඟ සැමිය සොයාගෙන යනවා කියන අදහස ඇතුළෙමත් තියෙනවනේ දරුවනේ, අරස් කියන සජීවි බව. ගැහෙනියක් තමයි, බිරිඳක් තමයි තමගේ සැමිය හොයාගෙන යන්නේ. මේ ගඟ යනවා ස්වාමියා හොයාගෙන. ඊළඟට මේ අපිට දෙන පණිවිඩය අතරේ අනිත්‍ය සංකල්පය වඩා හොඳින් තහවුරු කරනවා නේද? අනිත්‍ය සංකල්පය ඒක එකක්. ඊළඟට මේකේ යොදාගෙන තියෙන මේ අපි කියන මේ වගේ භාෂාවකට රූපකාර්ථවත් භාෂාවක් කියලා. මේකේ සැඟවිලා තියෙන්නෙම සැඟවුණු අදහසක්, ව්‍යංගයක් තියෙන්නේ. කවියකට ඒ භාෂාවේ රූපකාර්ථවත් බවක් නැත්තම් ඒක හරිම නීරසයි. ඊළඟට මේ කවිය ඇතුලේ කොයිතරම් ආකාරයක සැඟවුණු බවක් තිබුණත් භාෂාව ගත්තොත් අතිශයින් සරලයි, සුගම භාෂාවක්, බහුවර්ථ සපේන භාෂාවක්. එතකොට දාර්ශනික භාවයෙන් යුතු පණිවිඩයක් දෙන නිර්මාණයක්.
ඒත් එක්කම අපි අර රූපක දෙක තුනක් අපි දරුවන්ට උපුටලා කිව්වොත් මම හිතනවා හොඳයි කියලා. මේ ඉඳුනිල් ගැඹුරුදියේ නේද මේක රූපකයක්. හිරිමල් සිනා රැලි පෙනපිඩු මිහිරිතම මේ හොඳ රූපක. මොකද ඔබට රූපක ලියන්නට ආවොත් ඒ පද්‍ය පාද කීපේ උපුටලා ඔබට ලියන්නට පුළුවනි.
ඔව්, අපි කියනවා මේ අපේ සංකල්ප රූප මැවීමටත් කවියෙකුට පුළුවන් වෙන්න ඕනි කියලා. මොකද සංකල්ප රූපයක් කියන්නේ ඇසින් දුටු දෙයක් විතරක් නෙමෙයි දරුවනේ, අපේ පංචේන්ද්‍රයන්ටම ගොදුරු වෙච්ච දෙයක් නිර්මාණකරුවා අපට දැනෙන්න සලස්සනවා නම් අන්න ඒක සංකල්ප රූපයක්. ඇහැට දැකපු දෙයක් අපිට මතක් කරනවා නම් ඒක චක්ෂු ඉන්ද්‍රියගත සංකල්ප රූපයක්. චක්ෂු ඉන්ද්‍රිය කියන්නේ ඇස. ඊළඟ කනට ඇහිච්ච දෙයක් මතක් කරනවා නම් ශ්‍රවණ ඉන්ද්‍රියගත සංකල්ප රූපයක්. කනට ඇහිච්ච දෙයක් ඒකත් සංකල්ප රූපයක්. නාහිර දැනෙච්ච සුවඳක් මතක් කරනවා නම් ගහන ඉන්ද්‍රියගත සංකල්ප රූපයක්. නාසයට දැනුන එකක්. සමට දැනුණු සුවයක් මතක් වෙනවා නම් ස්පර්ශ ඉන්ද්‍රියගත සංකල්ප රූපයක්. දිවට දැනෙච්ච රසයක් මතක් වෙනවා නම් ජිහ්වා ඉන්ද්‍රියගත සංකල්ප රූපයක්. ඒතර අපේ කවියා දිව කෙසේ දිවට දැනෙච්ච දේවලුත් මතක් කරනවා, මීයම්පත් මතක් කරනවානේ. එතකොට අපේ මේ කවිය මේ අපේ ගංගාව ගලාගෙන යනකොට අපේ කවියා අපිව ගීතවත් කරනවා විතරක් නෙමේ, අපට දැනෙච්ච හැම සුවයක්ම අපේ පංචේන්ද්‍රයන්ටම දැනෙන්න ගඟ සලස්සලා තියෙනවා. ඒ නිසා අපි කියනවා කවියා මේ නිර්මාණය තුළින් අතිශය සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා සංකල්ප රූප මැවීමේදී මත්. එතකොට මේ අර අපි චුට්ටක් ගමු අර සංකල්ප රූප මැවෙන අවස්ථාවේ චක්ෂු ඉන්ද්‍රිය පැත්තට යොමු වෙමු අපු. අපි නේද උදේනි මැඩම්, අපි ඇහැට දැකපු දේවල් මතක් කරනවා අපිට. මොනවාද ඇහැට දැකපු දේවල්? කඳු බෑවුමක ඉඳලා ගලාගෙන එනකොට, බෝවිටි පඳුරු තලාගෙන එනකොට, මල් පෙති පරමල් පෙති එක්ක වතුර පාර ගලාගෙන ආකාරය අපිට පේන්න පටන් ගන්නවා. ඉන්න ගංගේ හඬ අපට ඇහෙන්න පටන් ගන්නවා. සංගීතවත් වී යම ඉදිරියට ගලා නේද? අන්න හඬ ඇහෙන්න පටන් ගන්නවා අපට. ඊළඟට ගඟ නිසා දැනෙන මේ ස්පර්ශ ඉන්ද්‍රිය අපේ හැමත දැනෙන දේවල් හිරිමාල් සිනාරැලි පෙන්න පිණු මිහිරිතම කිව්වහම ගඟක් අයිනට ගියපුවහම වේගින් ගැටෙන වතුර පාරක් කොහොමද අපේ ඇඟට වදිනකොට දැනෙන සිසිල අපට මතක් කරනවා.
ඔව් දමික ගුරුතුමීනි, ඔබතුමී කිව්වා වගේ මේ කාව්‍ය උපක්‍රම ඇතුලේ තියෙන තවත් කාව්‍ය උපක්‍රමයක් තමයි මේ කවියා යොදාගෙන තියෙන උචිත කාව්‍යෝක්ති භාවිතය. ඒ කියන්නේ කවියා මේ කියන්න යන දේ බොහොම රසවත් ආකාරයට ප්‍රකාශ කිරීම. දැන් මේ ගංගේ වතුරෙන් වැලි තලාව නතර වෙනවා කියන්නේ කළදෝදීන් පොඟවාරන් පුලින තලා මේ ආදී කාව්‍යෝක්ති ගණනාවක් මේ කවියා යොදාගෙන තියෙනවා. අපිට නියමිත වෙලා තියෙන කාල වේලාවත් එක අපි මේ කරුණු කාරණා ඔබට ගෙනහැරපෑවා. ඉතින් දරුවනේ අපිට නියමිත කාලය අවසන් වී ඇති බැවින් අපි අද පාඩමෙන් සමුගන්නවා. නැවතත් ඉදිරි දිනයකදී ඔබ හා මේ දහවන ශ්‍රේණී පාඩමකුත් රැගෙන අපි හමුවට ඒමට බලාපොරොත්තු වෙනවා. ඔබ සැමටම ස්තුතියි. ආයුබෝවන්.